ගරු සනත් නිශාන්ත මන්තුමා විනාඩි 17ක් තියෙනවා.
ගරු මන්තුමා, මට කාංචන විජේසේකර මන්තුමාගේ විනාඩි 12ක් තියෙනවා. සියල්ල විනාඩි 29ක්. විශේෂයෙන්ම දීවර හා ජල සම්පත් විෂය පිළිබඳව කතා කරන වෙලාවේදී වයඹ පළාත් සභාව නියෝජනය කරපු හිටපු පළාත් දීවර අමාත්‍යවරයෙකු හැටියට මගේ අත්දැකීම් පිළිබඳව, මගේ ඒ සේවා කාලය තුළ මට ලැබුණු අත්දැකීම් පිළිබඳව
ආනන්ද කුමාරසිරි මන්තුමා මුලාසනා.
මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට හැකිවීම පිළිබඳව මගේ ජීවිතයේ මට ලැබුණු වරප්‍රසාදයක්, දෙවියන් විසින් මට දුන්නු දායාදයක් කියලා මම කල්පනා කරනවා. ගරු මූලාසනාරූපී මන්ත්‍රීතුමනි, අපේ රට තුළ ධීවර කර්මාන්තය පිළිබඳව කතා කරද්දී අපේ රටේ ධීවර කර්මාන්තයේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්කම තියෙනවා. කරදිය ධීවර කර්මාන්තය, නිරිදිය ධීවර කර්මාන්තය, කිවුල්දිය ධීවර කර්මාන්තය සහ සුරතල් මත්ස්‍ය කර්මාන්තය වශයෙන් මේ ධීවර විෂය අපිට ප්‍රධාන කොටස් හතරකට බෙදා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන මේ කරදිය ධීවර කර්මාන්තය පිළිබඳව අපි කතා කරද්දී අපේ රටේ මහ පොළොව වගේ අටගුණයක් අපිට අයිතිය තියෙනවා. මහ මුහුදේ මේ ජලය තුළ අපිට ඒසා විශාල අයිතියක් තිබුණත් අපේ රටේ අවාසනාවකට අපි දේශපාලඥයන් හැටියට අපි ලැජ්ජා වෙන්නට ඕන. 1948 නිදහස ලැබිලා මේ වෙනකන් අවුරුදු 70කට ආසන්න කාලයක් අපි තට්ටුමාරු ක්‍රමයට මේ රට පාලනය කරලා තියෙනවා විවිධ පක්ෂ විසින්. හැබැයි අපේ රටේ මහ පොළොව වගේ අටගුණයක් ජලයෙන් වැහුණු මේ රටේ අපේ රටේ මිනිසුන්ට අවශ්‍ය කරන මත්ස්‍ය සම්පත අපට නෙලා ගන්න බැරි වෙලා අපේ රටට අවශ්‍ය කරන මත්ස්‍යයින් පිටරටින් තින් හැටියට, එහෙම නැත්නම් කරවල හැටියට ආනයනය කරන තත්ත්වයක් තමයි තවමත් තියෙන්නේ. ඒ නිසා මේකෙදී දේශපාලඥයෝ හැටියට අපි මේකට වග කියන්න ඕන කියන එකයි මගේ හෘද සාක්ෂිය කතා කරන්නේ. ඒ නිසා මෙතනදී අපි අපේ පොළොව වගේ අටගුණයක් අපේ මහ මුහුද තිබුණට අපි නවීන තාක්ෂණ ක්‍රමවේදයන් පාවිච්චි කරාද කියන කාරණේ පිළිබඳව අපි සොයලා බලන්න ඕන. මට මතකයි මම පළාත් දීවර අමාත්‍යවරයා කාලේ එදා අමල් සේනාධි ලංකාර මැතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටියේ සභාපතිවරයා හැටියට. මම එතුමත් සමග සාකච්ඡා කරලා අපි දැක්කා කොරියාවට දීවරෙන් යැවීමේ හැකියාව විශාල වශයෙන් තිබුණා. ඒ නිසා අපේ ප්‍රදේශවල ඉන්න ඒ දීවර පවුල්වල දරුවන් යම්කිසි පුහුණුවක් ලබලා දීලා මේ පුහුණුව ලබපු දරුවන් කොරියාවට යවලා වසර කීපයක් කොරියාවේ ධීවර කර්මාන්තයේ නියැලිලා ඒ තාක්ෂණයේ ලංකාවට ගේන වැඩපිළිවෙලක් තමයි එදා පළාත් දීවර අමාත්‍යවරයෙක් හැටියට මම එදා යෝජනා කරේ. එදා ඩිලාන් පෙරේරා අමාත්‍යතුමා හිටියා ඒ විදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට, විදේශ රැකියා අමාත්‍යවරයා හැටියට. එදා අමල් සේනාධි ලංකාර මැතිතුමා සහ අපි සාකච්ඡා කරලා වයම් පළාතෙන් මමත්, බස්නාහිර පළාතෙන් අපේ නිමල්ලන් සැමැතුමත්, දකුණු පළාතෙන් ඩීවී උපුල් සැමැතුමත් අපි ගෙන්නගෙන මේ සඳහා පුහුණුව ලබලා දෙන්නේ කොහෙද කියලා තැනක් සොයලා බලද්දී ඔය සිනික් කියන පෞද්ගලික විශ්වවිද්‍යාලයත් එක්ක සාකච්ඡා කරලා රුපියල් 60,000ක පාඨමාලාවක් අවසන් කරපුවාම සහතික පත්‍රයක් ලබා දෙන වැඩපිළිවෙලක් එක්ක එතනින් පස්සේ මේ උදවිය කොරියාවට යන වැඩපිළිවෙලක් විදිහට අපි සාකච්ඡා කරා. මෙතනින් පස්සේ ගරු සභාපතිතුමනි, අපිට අරුම පුදුම වැඩක් සිද්ධ වුණා. හදිස්සියේ ඩිලාන් පෙරේරා අමාත්‍යතුමා සහ රයිස් සේනාරත්න අමාත්‍යතුමා අතරේ ගෝරියක් පටන් ගත්තා. ඩිලාන් පෙරේරා අමාත්‍යතුමා කිව්වා මමයි විදේශ රැකියා කටයුතු පිළිබඳ කරන්නේ, ඒ නිසා මමයි රට යවන්නේ කියලා. ඩොක්ටර් රයිස් සේනාරත්න අමාත්‍යතුමා කිව්වා මමයි ධීවර ඇමති, ධීවරව තමුන්නාංශ කොහොමද රට යවන්නේ කියලා. ලොකු කට්ටිය හොඳට ගහගන්න ඇරලා මේ යෝජනාව ගෙනාව මන්ත්‍රීවරයා හැටියට මම යෝජනාව අකුලගෙන මම පැත්තකට ගියා. හැබැයි අපිට එදා මේ දේ කරගන්න හැකියාවක් තිබුණේ. මේක අපේ රටේ අවාසනාවන්ත තත්ත්වයක් කියලයි මම කල්පනා කරන්නේ. ඒ වගේම මේ ධීවර කර්මාන්තය ඉස්සරහට ගෙනියන්න නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පාවිච්චි කරන්න ඕනයි කියන විශ්වාසය තුළ මේ රටේ කීර්තිමත් වැඩ කොටසක් කරපු ධීවර අමාත්‍යවරයා හැටියට. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කරා. හැබැයි අවාසනාවට අද මේ වෙද්දි මගේ මම ඉන්නේ ලංකාවේ දිගම මුහුදු තීරය හිමිකම් තියෙන පුත්තලම දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 271ක් තියෙනවා පුත්තලම දිස්ත්‍රික්කයට. ධීවර පවුල් 21000ක් විතර තියෙනවා. ගරු සභාපතිතුමනි මේ ධීවර පවුල් 21000 අතරේ ධීවර කර්මාන්තයේ පිළිබඳ උපාධියක් ගත්ත එක දරුවෙක්වත් මට හම්බෙලා නැහැ මේ මගේ ජීවිත කාලය තුල. ඒ නිසා අපි රටක් රාජ්‍යයක් හැටියට රට කරවන මිනිස්සු හැටියට ඉදිරියේ වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ අපි සාකච්ඡා කරලා ඒ සාගර විශ්වවිද්‍යාලයේ යම්කිසි වැඩපිළිවෙලක් කරහා සහතිකයක් ලබා දෙන උපාධියක් ලබා දෙන මේ පැත්තෙන් උපාධිය ලබා දෙන ගමන් උපාධියක් ලැබෙන කෙනාට රජයේ පැත්තෙන් ධීවර ආම්පන්න ලබා දෙන ක්‍රමවේදයක් පිළිබඳ අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ හරහා ධීවර දරුවන් වැඩි වැඩියෙන් මේකට එකතු කරගැනීමේ හැකියාව අපිට දකින්නට තියෙනවා. ඒ නිසා අපි අකමැත්තෙන් වුණත් කියන්න ඕන අද මේ වෙද්දි සාගර විශ්වවිද්‍යාලය අකර්මාණ්‍ය වෙලා තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය කරන සම්පත් දෙන්නේ නැහැ, සල්ලි දෙන්නේ නැහැ, ඔවුන්ට වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා එතන ඉතාමත්ම දක්ෂ හොඳ නිලධාරී ටිකක් ඉන්නවා. ඒ නිලධාරීන් අසරණ වෙලා තියෙනවායි කියන කාරණේ පිළිබඳව අපි මතක් කරන්න ඕන. ඒ වගේම මේ ධීවර කර්මාන්තය අපි දැක්කහම මේ ධීවර කර්මාන්තය අපි ප්‍රධාන වශයෙන් දකින්නේ මේ දඩයන් ක්‍රමයක්. මහ මුහුදේ ඉන්න මත්ස්‍යෙන් ගිහිල්ලා මරාගෙන ගෙන ක්‍රමයක් තමයි දැනට අපි අනුගමනය කරන්නේ. අපිට පුළුවන් නම් මේ වෙනුවට වගා ක්‍රමයක් ආරම්භ කරන්න. අද මම හිතන්නේ අපේ රට ඇතුලේ විශාල වැව් ප්‍රමාණයක් තියෙනවා. වයඹ පළාතේ විතරක් වැව් 7000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ වැව් වලින් අපි 105%කටවත් අපි තවම මත්ස්‍ය සම්පත මුදා හැරලා නැහැ. විශාල ප්‍රමාණයක් මුදා හැරීමේ හැකියාව තියෙනවා. ඒ තුලින් විශාල නිෂ්පාදනයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපේ අවධානය මම යොමු කරනවා. ඒ වගේම කලපුව තුල කේජස් වල බස්සලා මොදා ඇති කරන ව්‍යාපෘති ලෝකේ දියුණු රටවල තියෙනවා. අපේ රටෙත් මේක ආරම්භ කෙරුවට මේක ප්‍රචලිත වෙලා හරියට මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වුණොත් විශාල ආදායමක් අපේ රටට ගෙනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බෙල්ලන් කර්මාන්තය ලෝක වෙළඳපොළට බෙල්ලන්ගේ විශාල අවශ්‍යතාවයක් තියෙනවා. මේ බෙල්ලත් මේ විදිහටම කේජස් වල හැදීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳව මේ ධීවර අමාත්‍යංශයේ අපේ නිලධාරීන් නිසා අපේ අමාත්‍යතුමාගේ ප්‍රතිපත්ති සකස් කර උදවියගේ අවධානය යොමු කරන්න මම කැමතියි. මට මතකයි මම එදා පළාත් ධීවර අමාත්‍යවරයා කාලේ අපිට කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය හරහා අති විශාල සහයෝගයක් ලබා දුන්නා. එදා ડોක්ටර් ටිම් කියලා ආචාර්යවරයෙක් ඇවිල්ලා අපේ හිටපු ප්‍රොෆෙසර් වණිනායක මහත්මාවත් සම්බන්ධ කරන විශාල වැඩ කොටසක් කරා. හැබැයි එතනදී රාජ්‍ය මැදිහත් වීම මේට වඩා ඒ අයට උදව් කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. ප්‍රධාන වශයෙන් අපි වයඹ විශ්වවිද්‍යාලයේ නිලධාරීන්ට ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට අපි හිස නමල ආචාර කරනවා. ඔවුන්ගේ ධීවර විෂය ඔවුන්ගේ විෂයක් නොවුණත් ඔවුන් විශාල කැපකිරීමක් කරනවා මේ ධීවර කර්මාන්තය නගා සිටවන්න, ඒ අත්හදා බැලීම් කරන්න, ආචාර්යවරු මහාචාර්යවරු පිටරටින් ගෙන්න ගන්න, ඒ කරන කැපකිරීම අපි අගය කරන්න ඕන. ඒ වගේම අපේ රට ඇතුලේ අද අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ තහනම් ආම්පන්න ක්‍රම. ලයිලා සුරුක් වගේ ඒ තහනම් ආම්පන්න ක්‍රම මේ හරහා ඩයිනමයිට් පාවිච්චි කරලා ඒ යටිපතුල සම්පූර්ණ මුහුදේ පතුල විනාශ කරනවා. මට මතකයි අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අපේ නිලධාරී අපේ මන්ත්‍රීවරු රාජ්‍ය නිලධාරී අපි එක්කගෙන ගිහිල්ලා පෙන්නු අපේ කල්පිටිය අර්ධද්වීපය තුල කොරල් පර විනාශ කරලා තියෙන හැටි. ඒ කොරල් පරවල ඉන්න මාළු මරන්නට ඩයිනමයිට් ගහලා ඒ කොරල් පර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මම හිතන්නේ සංචාර කර්මාන්තයේ වැඩි දියුණු කරන්න අද කල්පිටිය උදවිය ඉදිරිපත් මහන්සි වෙද්දි රජයේ මහන්සි වෙද්දි අර තහනම් ආම්පන්න ක්‍රම පාවිච්චි කරන උදවිය ඇවිල්ලා අර කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඒ විතරක් නෙමේ මේ සාගර පතුල විනාශ කරනවායි කියන කාරණේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල මම මතක් කරන්න ඕන. මේ සඳහා රාජ්‍ය නිලධාරී ප්‍රධාන වශයෙන් ධීවර අමාත්‍යංශ නිලධාරී ජලජීවි වගා සංවර්ධන අධිකාරී නිලධාරී ලොකු කැපකිරීමක් කරනවා මේ තහනම් මාම්පන්න ක්‍රම පාවිච්චි කර උදවිය අල්ලන්නට. ඒ ගිය ඒ අල්ලන්න ගිය වෙලාවල් වලදී ජලජී වගා සංවර අධිකාරී එහෙම නැත්නම් නැග්ඩයිකේ නිලධාරීන්ට ඒ තහනම් පන්න ක්‍රම පාවිච්චි කරන දීවරෙන් වටවෙලා ගහලා මේ නිලධාරීන් මරලා දාපු වෙලාවල් තියෙනවා. නිලධාරීන් මරලා දාපු වෙලාවල්. ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම යෝජනා කරනවා. මේ නිලධාරීන්ට තමුන්ගේ ආත්ම ආරක්ෂාවට මේ ඉන්න බලහත්කාරයෙන් ඉන්න මිනිසුන්ට වෙඩි තියලා මරලා දාන්න නෙමෙයි. තමුන්ගේ ජීවිතය රැකගන්න ගිනි අවියක් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියනවා නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියන කාරණය මම මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම මේ පහර දීම පිළිබඳව මතක් කරද්දී අපේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා මතක් කරා UPS බණ්ඩාර කියලා අපේ මාධ්‍යවේදී මහත්තයෙක් වැල්ලවායි ප්‍රදේශයේ ඔහු යනවා කොස්ලන්ත ප්‍රදේශයේ තියෙන වත්තක නාය ගිහිල්ලා ඒ අහිංසක මිනිසුන් ඉන්න හිටින තැනක් නැතුව අසරණ වෙලා ඉන්න වෙලාවක ඒ පිළිබඳව වාර්තාකරණය කරන්න. මේ ගිය වෙලාවේදී වතු අධිකාරිවරයා මේ අහිංසක මාධ්‍යවේදියාට ගහලා ඔහුගේ අතපය කඩලා ඔහු රෝහල් ගත කරනවා. ඔහු රෝහලේ ඉන්නකම මේකේ තියෙන පුදුමේ කියන්නේ ඔහු රෝහලේ ඉදදී මේ වතු අධිකාරිවරයා උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව අධිකරණ ඉදිරිපත් කරන්නේ නැතුව පොලිස් සැප මත උදාහරණ. පොලිස් සැප මත උදාහරණ. මේකේ තියෙන පුදුමේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ලෝක ජනමාධ්‍ය වේදින්ගේ ආරක්ෂාව පිළිබඳව සැමරුම් දිනේ. අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව කතා කරන වෙලාවේ අර පැත්තෙන් මාධ්‍යවේදියෙකුට ගහලා ඒ මිනිහාගේ අතපය කරලා ඒ මිනිහාව ඉස්පිරිතාලේ දානවා. අඩු ගානේ උසාවියට ඉදිරිපත් කරන්න නැතුව පොලිසියෙන් අපදීලා ගෙදර යවලා තිනවා. ඒ නිසා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම මතක් කරනවා පොලිසිය බාර අමාත්‍යවරයාට මේ සිද්ධිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නට කියලා. ඒ වගේම මේ ජීවිතය පරදුවට තියලා අපේ රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට අපි සලකන විදිහ පිළිබඳ අපි මහජන නියෝජිතයන් හැටියට අපි ආපස්සට හැරිලා බලන්න ඕන. විශේෂයෙන්ම ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරි ඔවුන් අධිකාරියක් නිසා ඔවුන්ට පෙන්ෂන් එකක් නැහැ. ඔවුන්ට දීවනා විශාල වශයෙන් අඩුයි. ඒ නිසා මේ ජලජීවි වගා සංවර්ධන අධිකාරිය ඒ කරන කැපකිරීම දිහා බලලා අපිට පුළුවන් නම් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමනි ඔවුන්ව දෙපාර්තමේන්තුව බවට පත් කරගන්න පුළුවන් නම් ජලජීවි වගා සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත් කරගන්න පුළුවන් නම් ඒ පිළිබඳවත් ඔබ තමුන්නාසලගේ අවධානය මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම ඒ නිලධාරීන්ට අවශ්‍ය කරන යාන වාහන නැහැ. එයට අවශ්‍ය කරන ඉන්ධන නැහැ. එයට අවශ්‍ය කරන ආරක්ෂාව නැහැ. ඒ පිළිබඳව ඔබලාගේ අවධානය මේ වෙලාවේදී මම මතක් කරනවා. ඒ වගේම අපි ලෝක මත්ස්‍ය තහනමට ලක් වෙන ප්‍රධාන හේතුව උනේ අපිට ලෝකයේ ඒ දියුණු රටවල් වලින් අපිට නියෝගයක් දුන්නා. ඒ සංවිධාන හරහා අපිට නියෝගයක් දුන්නා. අපි පාවිච්චි කරන බහුදෙන යාත්‍රාවලට VMS යන්ත්‍රයක් පාවිච්චි කරන්න කියලා. වෙසල් මොනිටරින් සිස්ටම් කියන මේ යන්ත්‍රය පාවිච්චි කරේ නැහැයි කියන කාරණය නිසා තමයි අපිට ඒ ලෝක මත්ස්‍ය තහනමට මුණ දෙන්න සිද්ධ වුණේ. ඒ නිසා නැවත වතාවක් අපි VMS එක හයි කරාට පස්සේ අපි යහපත් පන්න ක්‍රම භාවිතා කරන්න ගත්තට පස්සේ නැවත වතාවක් අද මේ වෙනකොට ඒ යුරෝපා තහනම අපේ රට තුල ඉවත් වෙලා තියෙනවා. හැබැයි මේ වෙලාවේදී මම මතක් කරන්න කැමති අපේ ඇමතුමාට නියෝජ්‍ය ඇමතුමාට මේ VMS උපකරණය සඳහා අපි ජාත්‍යන්තරයට යම්කිසි මුදලක් බඳින්න ඕන. අපි අර ගෙදරට රූපවාහිනිය බලන්න ඒ සඳහා චැනල් එකට අපි යම්කිසි මුදලක් බඳිනවා වගේ ඒ ආයතනවල මුදලක් බඳිනවා වගේ VMS සැටලයිට් එක හරහා අපි ගන්න යම්කිසි මුදලක් බඳින්න තියෙනවා. මේ මුදල පහුගිය කාලය තුල බඳින්නේ නැතුව දැන් මේ වෙනකොට VMS වැඩ කරන්නේ නැහැයි කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒක වැරදි නම් නිවැරදි කරන්න පහුගිය දැනට මාසයක් වෙලාව වෙනකන් VMS වලට අපිට සැටලයිට් පහසුකම් ලැබිලා තිබුණේ නැහැ. ඒක ප්‍රධාන හේතුව වෙලා තිබුණේ දිවර අමාත්‍යංශයෙන් මුදල් ගෙවලා නැහැ කියලා. මෙන්න මේ කාර්යය මුල් කරගෙන නැවත වතාවක් යුරෝපා තහනමක් අපේ රටට පැමිණීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳවත් අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව මම දැනුවත් කරන්න කැමති. අපේ මහජන නියෝජිතයන් දැනුවත් කරන්න කැමති. ඒ වගේම මම අගය කරනවා පහුගිය දිනවල දිවර පනත වෙනස් කරලා ඒ ඉන්දියානු සංක්‍රමණික දීවරයෙන් ඇවිල්ලා අපේ සාගර සම්පත විනාශ කිරීම සඳහා ඒ ගෙන යන ක්‍රියාමාර්ගය නතර කිරීම සඳහා යම්කිසි නියෝගයක් අපේ රට තුළ ක්‍රියාත්මක වුණා විශේෂයෙන්ම ඒ පනත සංශෝධනය වීම තුළ. මෙතනදී මේ මම ඊට පෙර සභාව කල්තමන අවස්ථාවේ යෝජනාවක් හැටියටත් මම මේ යෝජනාව ගෙනාවා. මේ කාරණය හරහා යාපනේ මන්නාරමේ ඒ වගේම කල්පිටියේ ඒ වගේම මීගමු දල වශයෙන් 25,000කට ආසන්න පවුල් ප්‍රමාණයකට රැකියා අවස්ථාව නැති වෙනවා. මේ වෙලාවේ අපේ නවය මෙතුමත් එනවා. එතුමත් එදා ඒ පිළිබඳ අවධානය යොමු කරා. එතුමාගේ ආසන එතුමාගේ දිවරින් විශාල ප්‍රමාණයකට රැකියාව නැති වුණා. මේ නැති වෙනවා මේ ප්‍රශ්නේ මතුනොත්. ඒ නිසා ඒ පනත සංශෝධනය තුලින් බොටම් ට්‍රෝලින් එහෙම නැත්නම් මඩ් ට්‍රෝලින් කියන පන්න ක්‍රමේ තහනම් වෙනවා. මෙතනදී මම යෝජනා කරන්නේ යාපනේ මන්නාරම කල්පිටිය සහ මීගමුව කියන ඒ තෝරාගත් ප්‍රදේශවල විතරක්. මේක හරහා කරන්නේ කුරුටු ඉස්සා කියලා තෝරාගත් වෙනම ඉස්සන් වර්ගයක්. මේ ඉස්සගේ ආයු කාලය මාස 4යි මාස 6යි අතර තමයි මේ ඉස්ස ජීවත් වෙන්නේ. ඉස්ස වැල්ලුවේ නැත්තම් කොහොමත් ඔහු ස්වභාවිකවම මැරිලා යනවා. මේ හරහා විශාල විදේශ විනිමයක් දවසකට රුපියල් කෝටි ගාණක අපේ දිවරින් මේ කර්මාන්තය කරනවා. රුපියල් කෝටි ගාණක ආදායමක් අපේ රටට එනවා. ඒ නිසා මේ අලුතෙන් සංශෝධනය වෙච්ච පනත හරහා ඒ දිවරින්ට ඒ රැකියාව අහිමි වෙන තත්යක් තියෙනවා. ඒ නිසා ඒ අයට තෝරගත්ත දිවරින් ප්‍රමාණයකට පමණක් හරි අර රූට් පර්මිට් එකක් දෙනවා වගේ ඒ අයට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා යම්කිසි කාල රාමුවක් තුල ඒ පන්න ක්‍රමේ පාවිච්චි කරන්න අවස්ථාව දෙනවා නම් හොඳයි කියන එක පැහැදිලි කරන්න ඕන මේ වෙලාවේදී. ඒ වගේම ගරු සභාපතිතුමනි මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව අපි කතා කරද්දි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ විශාල වැව් ප්‍රමාණයක් තියෙනවා. මේ වැව් වලට මත්ස්‍ය පැටවු දැමීමේ හැකියාව තියෙනවා. අපි මෙතනදී ප්‍රධාන වශයෙන් ඒ දීවර අමාත්‍යාංශය පාවිච්චි කරන වචන වලින් කියනවා නම් ඇසිත්තන් කියලා කුඩා පැටවු ජාතියක් ඉන්නවා. ඒ ඇසිත්ත කියන පැටියෙක් සත 25ක් විතර වෙන්නේ. ඒ පැටියා තව ටිකක් ලොකු වුණාම ඇඟිල්ල කියන තත්තර ලොකු වෙනවා. ඇඟිල්ල කියන පැටියා දල වශයෙන් රුපියල් 2.50ක් රුපියල් 3ක් වගේ ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ. මේ පැටවු ලක්ෂයක් වැවකට මුදා හැරියොත් ඒ සඳහා යන වියදම රුපියල් ලක්ෂ 3යි වියදම් වෙන්නේ. හැබැයි ඒ හරහා එක මාළු කූරියක් කිලෝ 10 15 20 ලොකු වෙනවා මාළු කූරියක්. අපි හිතමු එක මාළු කූරියක් 1 කිලෝ එකක් ලොකු නයි කියලා. 1 කිලෝ එකක් ලොකු වුණොත් මාළු කූරි ලක්ෂයකින් මාළු කිලෝ ලක්ෂයක් මේ රටේ දළ ජාතික නිෂ්පාදනයක් අහු වෙනවා. මාළු කිලෝ ලක්ෂයක්. මේ මාළු කිලෝ ලක්ෂය කියලා කියන්නේ රුපියල් 300 ගාන බැලුවොත් ලක්ෂ 300ක් වෙනවා. අපි රුපියල් ලක්ෂ 3ක් තමයි මත්ස්‍ය පැටවු සඳහා වියදම් කරන්නේ. ඒ නිසා දීවර අමාත්‍යාංශය හැටියට අභිජනනාගාර වැඩි වැඩියෙන් ස්ථාපිත කරලා වයඹ පළාතේ මගේ දීවරෙන් ඉතරක් අභිජනනාගාර 22ක් තියෙනවා සක්‍රීය මට්ටමේ. ඒ අයට ආධාරෝපකාර දීලා පුහුණු වීම ලබලා දීලා ඒ අයගේ මත්ස්‍ය පැටවු වර්ගන වැඩි වැඩියෙන් වැව් වලට දාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවොත් අපේ රටට ටින් මාළු ආනයනය කරන එක, තරවල ආනයනය කරන එක අපිට නතර කර ගැනීමේ හැකියාව තියෙනවායි කියන කාරණේ මතක් කරන්න ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙල ඉස්සරහට යන්න සමිති ක්‍රමයක් එදා හදලා තිබුණා. මට මතකයි මහින්ද රාජපක්ෂ මෙතුමා දීවර අමාත්‍යවරයා කාලේ තමයි ඒ සමිති ක්‍රමය ආරම්භ කෙරුවේ. ඒ සමිතිවල පුහුණු වීම කරලා බැංකු ක්‍රම හඳුනලා දීලා ඒ මත්ස්‍ය පැටවු දාලා නැවත වතාවක් මත්ස්‍යෙන් අල්ලගද්දි ඒකෙන් යම්කිසි මුදලක් සමිතියට අය කරගන්න ක්‍රමවේදයක් සමිතියෙම නැවත වතාවක් පැටවු දාන ක්‍රමවේදයක් තිබුණා. අද මේ වෙද්දී ඒක අකර්මාන්න වෙමින් යන්නේ. ඒක ශක්තිමත් කරන එක හොඳයි කියන එක මතක් කරනවා. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරනවා මගේ ප්‍රදේශයේ තොඩුවාව එක දීවර සමිතියක් තියෙනවා ගරු සභාපතිතුමනි. මේ සමිතිය එදා ආරම්භ කරපු බැංකුවේ අද මේ වෙද්දී ලක්ෂ 500ක් තියෙනවා. ලක්ෂ 500ක් තියෙනවා මේ සමිතියේ බැංකුවේ ගිණුමේ. ඕනෑම වෙලාවක ඒ සමිතියේ සමාජිකයෙකුට රුපියල් ලක්ෂ 25ක ණයක් ගන්න පුළුවන් කිසිම අපයක් නැතුව. ලක්ෂ 25ක ණයක් ගන්න පුළුවන් අපයක් නැතුව. ඒ නිසා මේ සමිති ක්‍රමේ අපි ශක්තිමත් කෙරුවොත් මේ දීවර කර්මාන්තය ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕන. ඒ වගේම කිවුල්දිය දීවර කර්මාන්තය පිළිබඳව මතක් කරද්දී කිවුල්දිය කියලා කියන්නේ කලපුව ආශ්‍රිතව කරන දීවර කර්මාන්තය. මේකෙදි ඇත්තරම ඉතාමත්ම අසරණ මිනිස්සු කරන්නේ මේ රැකියාව. මේකේ තෙප්පන් වලින් ඔරු වලින් එදා වේල ගැටගහගන්න අහිංසක දීවරෝ ඒ අයගේ අනාගතය වෙනුවෙන් මයිතන්නේ රජයක් හැටියට මේ වෙනකොට මධ්‍යම රජයෙන් තෙප්පං ඔරු ලබා දෙන ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ නැහැ. මම දැක්ක මම පළාත් දීවර ඇමතිවරයා කාලේ ඉරණවිල එක්තරා ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානේ මුදලාල්ලා ඉන්නවා. මුදලාල්ලාට තෙප්පං 10ක් 12ක් තියෙනවා. ඒ අය කරන්නේ දවසට රුපියල් 1000යි තෙප්පම දෙනවා. මේ අයගේ තෙප්පං 10ක් තියෙනකොට ඒ මුදලාලිගේ දවසක ආදායම රුපියල් 10000යි. අහිංසක මිනිහා මුහුදට ගිහිල්ලා හම්බ කරගත්ත එකෙන් රුපියල් 1000ක් අර මුදලාලට නිකන් දෙන්න ඕන. ඒ නිසා මට පුළුවන් වුණා එදා වයම් පළාත් සභාවේ සල්ලි පාවිච්චි කරලා ඒ දීවරේන්ට තෙප්පං අරගෙන දෙන්න. හැබැයි මේක රට පුරාම තවමත් තියෙන කාරණයක්. හැබැයි මධ්‍යම රජයේ හැටියට දැන් මේ වෙද්දි බෝට්ටු දැල් GPS ලයිෆ් ජැකට් ලබා දීම සිදු කරන්නේ නැහැ. ලබා දුනත් ඉතාමත්ම අවම වශයෙන් තමයි කරන්නේ. ඒ නිසා එහෙම ඒ පිළිබඳවත් රජයේ අවධානය අපි යොමු කරන්න කැමතියි. ඒ වගේම කිවුල්දිය කර්මාන්තයේ යටතේ තමයි ඉස්සන් කර්මාන්තයේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉස්සන් කර්මාන්තයේ ගත්තහම ලංකාවේ ඉස්සන් නිෂ්පාදනයෙන් 95%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කේ. මේ සඳහා වෙන්කර වූ භූමි ප්‍රමාණය තියෙනවා හෙක්ටයාර 4500කට ආසන්න ප්‍රමාණයක්. මේ ඉස්සන් කර්මාන්තයේ ස්වර්ණමය යුගයේ 1994-95 වෙනකොට මේකේ වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6500ට ඉහළ නැගලා තිබුණා. ලංකාව තුළ නිෂ්පාදනය කරන ඉස්සන් මෙට්‍රික් ටොන් 6500ක් අපනයනය කරනවා අපේ රට තුළ. මෙන්න මේක යනකොට 1996 අගභාගේ 97 මුලභාගේ වෙනකොට සුදුපුල්ලි වෛරස් එක එහෙම නැත්නම් ඩිසීස් එක අපේ රට ඇතුළට ආවා. මෙතනින් පස්සේ ඉස්සන් කර්මාන්තය කඩා වැටෙනවා. මේ කර්මාන්තය අහපව් නැගිට්ටවන්නට ලොකු වෙහෙසක් මහන්සියක් ගන්නවා ජල ජීවි වගා සංවර්ධන අධිකාරී. ඔවුන්ට තියෙන බලතලත් එක්ක ගමට ගිහිලා මේ වැඩේ කරගන්න බැරි තත්ත්වයක තමයි ඉන්නේ. දැන් මට මතකයි 2010 මැයි 31 වෙනිදා මම එදා පළාත් දීවර ඇමතිවරයාට දිවුරුම් දෙන වෙලාවේදී මගේ කතාවේදී මම කියනවා වැටලා තියෙන දීවර ඉස්සන් කර්මාන්තය නැවත වතාවක් නගා සිටවනවා කියලා. එවලෙදා ඒ රැස්වීමට ඇවිල්ලා හිටපු උදවිය හිනහා වුණා. මොකද ඉස්සන් කර්මාන්තය අහපව නැගිටවන්න බෑ. මේක වැටිලා තියෙන්නේ. මේක කරන්න ගිය මිනිස්සු ඉඩ කඩන් නැති වුණා. පොල් ඉඩම් තියෙන මිනිස්සු නැතුව ගියා. රත්නපුරේ ඉඳලා බෙන්ස් කාර් එකේ ආපු මැණික් මුදලාලි පුට් සයිකලේ තමයි ඉස්සෝ හදන්න ගිහිල්ලා ගියේ. ඒ නිසා මේක අහපව නැගිටවන්න බෑ කියලා. මේ කියන මොහොත වෙනකොට 2010 මැයි 31 වෙනකොට රටේ ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1500 බැහැලා තිබුණා. අපි අමාත්‍යංශය බාර අරගෙන ජල ජීවි වගා සංවර්ධන අධිකාරී නැග්ඩයක නාරයක අපේ ස්ලාඩා කියලා සංවිධානයක් තියෙන ඒ සංවිධානයේ වයඹ විශ්වවිද්‍යාලය ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපි හැමෝම එකට එක්කහුවෙලා පළාත් සභාවේ අපේ නායකත්වයෙන් අපි එක මේසර මේ සේරම අල්ලගෙනල් අපි සමීස සමාගම් ක්‍රමයක් හැදුවා. දිස්ත්‍රික්කේ ප්‍රධාන කලාප පහකට කැඩුවා. ඒ කලාපවල උප කලාප නිර්මාණය කරා. ඒ හරහා යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරා. ඉස්සන් තැම්පත් කරන්න ඉස්සලා පොකුළු සම්පූර්ණම වේලන්න ඕන, සුද්ධ කරන්න ඕන. ඊට පස්සේ බයෝ සිකියුරිටි සිස්ටම් එක ශක්තිමත් කරන්න ඕන. කුරුල්ලන්ට එන්න බැරි වෙන්න නූල් අදින්න ඕන. ඒ වගේ ඉතාමත්ම ශක්තිමත් ක්‍රමවේදයක් පාවිච්චි කරලා අපිට පුළුවන් වුණා වැටිලා තිබිච්ච ඉස්සන් කර්මාන්තය අද මේ කතා කරන මොහොත වෙද්දී නැවත වතාවක් මෙට්‍රික් ටොන් 6500 අපි උස්සලා තියෙනවා. එදා ස්වර්ණමය යුගයේ තිබුණේ මෙට්‍රික් ටොන් 6500යි. 2010 මේක 1500 වටුණා. අද මේ වෙනකොට නැවත වතාවක් 6500කට ආසන්න ප්‍රමාණයකට ඉස්සලා තියෙනවා. මේක මේ වගේ දෙගුණයක් කිරීමේ හැකියාව තියෙනවා. මේකේ අවාසනාව තමයි අපේ නියෝජ්‍ය අමාත්‍යවත් ඉන්න නිසා මම මතක් කරනවා. අපි දීවර ඇමතුමාව ගෙනහිල්ලා මේ ඉස්සන් කර්මාන්තය වැඩි දියුණු කරන්න යම්කිසි උදව් උපකාර ඉල්ලුවා. දීවර අමාත්‍යංශය පැත්තෙන් ඇත්තරම ලැබිච්ච දායකත්වය ඉතාමත්ම අඩුයි කියන එක අකමැත්තෙන් වුණත් මතක් කරන්න ඕන. මේ වෙලාවේදී අපි දයාගමගේ ඇමතුමාට කතා කරා අපේ සමීප සමාගම් වලින්. දයාගමගේ ඇමතුමා අද ඇවිල්ලා යම්කිසි වැඩපිළිවෙලක් මේ බැංකුව හරහා ණය දෙන, ඒ වගේම පුහුණු ලබලා දෙන, ඒ ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න විශාල ප්‍රමාණයක් ලොකු දායකත්වයක් අද ඒ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හරහා කරගෙන යනවා. ඒ පිළිබඳව අපි අගය කරනවා. මොකද මේ ඉස්සන් කර්මාන්තය ගැන මම විශාල වශයෙන් කතා කරේ අපේ රටේ ප්‍රධාන ආදායම තෙල් පොල් රබර් කියන ඒ අපනයනය කරන භෝග වගේම ඊට වඩා වැඩි වෙච්ච කාලයක් තිබුණා 1995 96 වෙනකොට ඉස්සන් කර්මාන්තයෙන් අපි ආනයනය කරපු ඩොලර් ප්‍රමාණය තෙල් පොල් රබර් වලට වඩා වැඩි වෙච්ච කාලයක් තිබුණා. ඒ නිසා මේ අද ඩොලර් එක අහස උසට යන එක නතර කරන්න නම් අපි ඩොලර් ලංකාවට එන නිෂ්පාදන වැඩි කරන්න ඕන. ඒ නිසා ඒ පිළිබඳවත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන ගමන් අපේ ධීවර ඇමතුමාට නියෝජ්‍ය ඇමතුමාට මම මතක් කරනවා මේ කර්මාන්තයට ඔබතුමාලගේ අවධානය තව තවත් වැඩි කරන්න. අර පැත්තෙන් දයාගමගේ ඇමතුමා උදව් කරද්දි මේ පැත්තෙන් ඔබතුමාලත් උදව් කරොත් මේ කර්මාන්තය මීටත් වඩා ඉහළට ගෙනියන්න විශාල සහයෝගයක් ලැබෙයි කියලා. ඒ වගේම අපිට මතකයි මේ කර්මාන්තය නැගිට්ටවන්න අපි වැඩ කරන වෙලාවේ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයෙන් අපිට ලොකු උපකාර ප්‍රමාණයක් කරා. ලොකු උපකාර ප්‍රමාණයක් කරා. ඔවුන් ඇවිල්ලා අපිට පුහුණු ලබලා දීලා සමිති සමාගම් හදලා මේ සමිති සමාගම් වලට ජංගම දුරකථන ලබලා දීලා නවීන උපකරණ ආම්පන්න ලබලා දීලා එක තැනක සුදුපුල්ලි වෛරස් එක මතු වුණොත් එක ෆෝන් එකෙන් SMS එකක් ගහපුවම සියලුම ගොවියන්ගේ අතේ තියෙන ජංගම දුරකථනයට SMS පණිවිඩයක් යන වැඩපිළිලා එදා ඒ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය හරහා අපිට උදව් කරා. ඒ සඳහා දායකත්වය ලබලා දුන්නු ડોક્ટર ටීම් අපේ ආචාර්යතුමාට ඒ වගේම අපිට දේශීය වශයෙන් උදව් කරපු ප්‍රොෆෙසර් වන්නිනායක මැතිතුමන්ට ඒ වගේම ඒ සඳහා අපේ අමාත්‍යංශ රාජ්‍ය නිලධාරී හැටියට දායකත්වය ලබලා දුන්නු අමාත්‍යංශ ලේකම් ජයන්ත විජේරත්න මැතිතුමාට ඒ වගේම අපේ අමාත්‍යංශ හිටපු ලේකම්තුමිය කුමාරි වීරසේකර මැතිනියට වීත බණ්ඩාරනායක අපේ හිටපු ලේකම්තුමාට යම්කිසි දායකත්වයක් ලබලා දීලා අපේ ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඒ දුන්නු සහයෝගය පිළිබඳ සියලුම රාජ්‍ය නිලධාරීන්ට මධ්‍යම රජයේ එදා මම විශේෂයෙන් මතක් කරන්න ඕන රාජිත් සේනාරත්න මැතිතුමා මධ්‍යම රජයේ ඇමතිවරයා වුණාට එතුමා එදා පූර්ණ බලතල මට දුන්නා මේ ඉස්සන් කර්මාන්තයේ වැඩේ අතර අරගෙන නිශාන්තව කරන් මම උදව් කරන්නම් කියලා ඒ කරපු හොඳ අපි මතක් කරන්න ඕන.
විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
එතුමා ඒ කරපු දුන්නු සහයෝගය පිළිබඳව අපි ස්තුති කරන්න අවස්ථාවක් කරගන්න. ඒ වගේම මම හිතන්නේ අද මේ වෙනකොට ඉස්සන් කර්මාන්තයේ සහ සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ ඉන්න අයට ධීවර අමාත්‍යංශයේ නෙමෙයි සහයෝගය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ. දයාගමගේ ඇමතුමාගේ සරණං ගච්ඡාමි යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මතක් කරනවා. ඒ නිසා මධ්‍යම රජයේ ධීවර ඇමතිවරයා හැටියට ඔබතුමාලාට මීට වඩා ලොකු වගකීමක් තියෙනවා. මට තව විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමනි. මේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය පිළිබඳව කතා කළමයි කතාව අවසන් කරන්න. සුරතල් මත්ස්‍ය කර්මාන්තය අපේ රටට විශාල විදේශ විනිමයක් ගේන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. 1940 ගණන්වල අපේ රටේ මැලේරියා උවදුරක් රට පුරා පැතිරිලා එදා මේ රට පාලනය කරපු සුද්දෝ මැලේරියාව මර්ධනය කරන්න තමයි මේ සුරතල් මසුල් ලංකාවට ගෙනලා තියෙන්නේ. අද අපි ওই ටැංකි වල හදන සාරිගප්පි කියන්නේ බ්ලැක් මොලීස් කියන්නේ වයිට් මොලීස් කියලා කියන්නේ මේ මාළු කූරින් එදා ගෙනලා තියෙන්නේ මදුරු උවදුර නැති කිරීම සඳහා. හැබැයි අපේ රටේ දේශගුණයත් එක්ක මේ මාළු කූරින් ඉතාමත්ම දීප්තිමත්ව හැදිලා අද ලෝකේ ඉන්න ලස්සනම මාළු කූරින් මේ සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ විශේෂයෙන්ම සාරිගප්පි මොලී වර්ග ඒ වගේම ඒ කුඩා මත්ස්‍යයින් ලෝකයේ සුරතල් මත්ස්‍ය කර්මාන්තයම හිතන්නේ විශ්මයට පත් කරන තත්ත්වයට අද ඇවිල්ලා තියෙනවා. මට මතකයි සිංගප්පූරුවේ ඇක්වාරාමා ප්‍රදර්ශනයේට අපේ ගොවියන් අපි යව්වා. ඒ අවපේකේ ලංකාවට ජයග්‍රහණ අපි එදා 29ක් ගේද්දි වයඹ පළාතේ මගේ දීවරෙන් තමයි ඒ ජයග්‍රහණ 29න් 25ක් ලැබුවේ. හැබැයි අද මේ වෙනකොට නියෝජ්‍යවතුමනේ ඔබතුමා මේ වැඩේ අතර ගන්න ඒ මිනිස්සු අසරණ වෙලා තියෙනවා. ධීවර අමාත්‍යංශ පැත්තෙන් ලැබෙන දායකත්වයේ මදි ඒ අහිංසක මිනිස්සුන්ට. මේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය හරහා විශාල ආදායමක් ගේන්න පුළුවන් වේවි. මට මතකයි ලෝකෙ එක වෙලාවක මැලේසියාවේ ආර්ථිකයේ කඩා වැටෙන වෙලාවේ සුරතල් මත්ස්‍ය කර්මාන්තයෙන් විශේෂයෙන් මේ අරවාන වගේ මාළු වෙළඳාමෙන් තමයි ඒ සුරතල් මත්ස්‍ය කර්මාන්තයෙන් තමයි රට නගා සිටුවේ කියන කාරණය මතක් කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුති කරමින් මා නිහඬව ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ලක්ෂේ ජයවර්ධන මන්ත්‍රීතුමා බුතුමාට විනාඩි 8යි.
මුලසන්නරුවට ගරු මන්ත්‍රීතුමනි, රටටත් රටේ ආර්ථිකයටත් ඒ වගේම රටේ එදිනෙදා ජන ජීවිතයටත් ඉතා වැදගත් වන අමාත්‍යංශ තුනක් වන විදුලි බල හා පුනර්ජීවන බලශක්ති අමාත්‍යංශයත්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයත්, ඒ වගේම දීවරා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයත් වැසීච්ච පිළිබඳ කතා කරන අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරන අවස්ථාව සලසමින් පිළිබඳව ඔබතුමාට පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ අමාත්‍යංශය තුනම රටට ඉතා වැඩදායක අමාත්‍යංශ කියන එක අපි කල්පනා කළ යුතු වෙනවා. මේ අමාත්‍යංශ තුන ගැන කතා කරනකොට විදුලි බල හා පුනර්ජීවන අමාත්‍යංශය තුළින් කෙරෙන සේවාව අපි ඉතාගේ කරන්න ඕන. ඒ වගේම 2015 ඇති කළ යාපාලන රජය යටතේ මේ අමාත්‍යංශ භාරව කටයුතු කරන අපේ ගරු අමාත්‍ය රංජිත් සියඹලා පිටි මැතිතුමත්, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන අජිත් පෙරේරා මැතිතුමත්, අමාත්‍යංශ ලේකම්තුම ඇතුළේ ආයතන ප්‍රධාන සියලු දෙනාම එකතු වෙලා ඉතා සාර්ථක වැඩපිළිවෙලක් තියත් කළා තියෙනවා කියන එක සතුටින් සඳහන් කරන්න පුළුවන්. එනිසා අපි පිළිබඳ එතුමාලට ස්තුතිවන්ත වෙනවා. මේ අමාත්‍යංශයේ පසුගිය අවුරුදු දෙකක් වගේ කෙටි කාලය තුළ මේ රටට විශිෂ්ට සේවාවක් සලසන්නට කටයුතු සලසුවා කියන එකත් අගය කරනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යංශයේ දැක්ම මේවර ගැන කතා කරනවා නම් අපි සතුටු වෙනවා. ඒ සතුට තුළ පෞගේ කාලේ ඇති කරපු වැඩපිළිවෙල අපි අගය කරන්න ඕන. විශේෂයෙන්ම ජාතියේ බලශක්ති සුරක්ෂිත භාවය තහවුරු කිරීම අමාත්‍යංශයේ දැක්ම වෙලා තියෙනවා. ඒ වගේම මෙහෙවර විදිහට ජාතික ආර්ථික සෞභාග්‍ය උදෙසා අවසි ගුණාත්මක විශ්වාසනීය තිරසරා මිලදැරිය හැකි බලශක්ති සැපවීමක් ශක්තිමත් කිරීම මෙහෙවරක් වෙලා තියෙනවා. ඒ අනුව මම හිතන්නේ පෞගේ කාලේ අපේ රටේ හිටපු විදුලිය ලබා ගන්න බැරි පිරිසකට විදුලිය ලබා දෙන්න සැමට විදුලිය වැඩසටහන යටතේ අමාත්‍යංශ කටයුතු සැලසුවා කියන එක සතුටු වෙන්න පුළුවන් කාරණයක්. අවුරුදු ගානක් දීර්ඝ කාලයක් කිසිදාක විදුලියෙන් එළිය දකින්නට බැරුණ අයට ඒ අවස්ථා දෙන්නට යාපාලන රජය යටතේ මේ අමාත්‍යංශයෙන් කටයුතු සැලසුවා කියන එකත් මම මතක් කරන්න ඕන. ඒ වගේම දුප්පත් මිනිසුන්ට, ඒ වගේම දුප්පත් ජනතාවට විදුලිය ලබා ගන්නට මම හිතන්නේ විදුලි මණ්ඩලයෙන් රුපියල් 40,000ක ණයක් ලබා දීලා ඒ විදුලි සැපයීම ලබා ගන්නට අවස්ථා සලසමු. ඒ ආකාරයටම සූර්ය බලශක්ති විදුලි ක්‍රම දියුණු කරලා ඒ තුළ විදුලි පාරිභෝගිකයාට යම් සහනයක් ලබන්නටත් අවස්ථා සලසලා තියෙනවා. විශේෂයෙන්ම අද මේ අමාත්‍යංශ ගැන කතා කරනකොට අපේ රංජිත් සියවලා පිටි ඇමතුමත්, අපේ අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතුමත් බොහොම සහයෝගයෙන් මේ වැඩ කටයුතු දියත් කිරීම ජාපාලනයටත් විශාල වශයෙන් ආදර්ශයක් කියන එක මතක් කරන්න ඕන. මේක ඒ ආදර්ශය තුළ මේ රටේ මම හිතන්නේ සියලු දෙනාම ඒකරාශි වෙලා එකට එකතු වෙලා යමක් කරන්නට පුළුවන් කියන ඒ පූර්වාදර්ශයත් සපිරලා තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ගරු මුලාසනරුවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම විදුලි මිදවැටීම් අවම කරන්නත් මේ පාලනය තුළ හැකි වෙලා තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ස්වභාවික විපත් නිසා විදුලි බලමණයට විශාල පාඩුවක් දරන්නට වුණත් අද විදුලි මිල වැඩි කරන්නේ නැතුව ජනතාවට සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේ ඒ අවස්ථා සකස් වෙලා තියෙනවා. මම හිතන්නේ ඉදිරියටත් එවන් අවස්ථා සකස් කරමි. මණ්ඩලයේ පාඩුව ජනතාවට නොදී මම හිතන්නේ එවන් ආකාරයට කටයුතු කිරීම වැදගත් කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම අපි මේ අනතුරුදායක විදුලි කම්බි අපි පළාත්වල තියෙනවා. විශේෂයෙන්ම නිවසට ආසන්නව විදුලි කම්බි ගේට නිවසට ආසන්නවම යෑම තුළ අනතුරු බහුල ලෙස සිදු වෙනවා. එසම අපි කියනවා මේ විදුලි අර විදුලි කම්බි කවර් කරන ක්‍රමයක් තියෙනවා. ඒක විදුලි වයර් එකක් යොදවලා එවන් අනතුරු වළක්වන්නටත් කටයුතු කිරීම වැදගත් කියන්න ඕන. ඒ වගේම අනතුරුදායක කණු නිසා ජීවිත හානි වලට පත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒවා වෙලා තියෙනවා. ඒ අය වෙනුවෙන් සහන සලසන්න කියලා මතක් කරන්න ඕන. ඒ ආකාරයේ කටයුතු කරලා මේ විදුලි බල මණ්ඩලයේ සේවාව අඛණ්ඩව ගෙන යන්නට ඒ ගරු ඇමතුමාටත් නියෝජ්‍ය ඇමතුමාටත් සියලුම ලේකම්තුමා ඇතුළු නේදර මණ්ඩලයටත් අවස්ථාව උදා වේ කියලා මම සුබ පතනවා. එවගේම කනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ගැනත් අපි සතුටු වෙනවා. මේ අමාත්‍යාංශයේ බාර අරගෙන කෙටි කාලයක් ගත වුණත් කරු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමත් අනුම ගමගේ අපේ රාජ්‍ය අමාත්‍යතුමියත් බොහොම සුවතාවෙන් එකතුව තුළ මේ අමාත්‍යාංශයේ කටයුතු ඉතා සාර්ථකව දියත් කළ තියෙනවා කියන එකත් අපි සනාන් කරනවා. පහුගිය කාලවලදී මම දන්නේ රටට විශාල ආයපත බාධාවක් වෙන ආකාරයට අර තෙල් සැපීමේ ඇති වුණ දුර්වලතාවයක් තුළ විශාල පිරිසක් අපහසුට ලක් වුණා. අපේ රජය අපහසුට පත් කරන්නට කටයුතු කෙරුවා. නමුත් අපේ ගරු අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යතුමියත් ඒ කාරණා ඉතා සාර්ථකව මෙහෙයවමින් දියත් කරමින් ඒ කටයුතු ඉතා කෙටි කාලයකින් ඒ සීමා කරගන්නට අවස්ථා සැලසීමත් සතුටක් කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අර පහුගිය කාලවල වගේ බාලතල ගෙනල්ලා අපේ රටේ ජනතාවට කරදරයට පත් නොකිරීම පිළිබඳ වාහන වලට අලාභයක් නොවන ආකාරයට ඒ කටයුතු සංවිධානය කිරීම පිළිබඳත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය තුළ ඔබතුමාලාගේ දැක්ම ඒ වගේම මෙහෙවර පිළිබඳ අපි අගය කරනවා. ඔබතුමාලාගේ වැඩපිළිවෙල මම දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල තුළ රටට ඉතාම යහපත් සේවාවක් සැලසෙනවා කියන එක මතක් කරන්න ඕන. එනිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම අඩුපාඩුක් විදිහට අපි දකිනවා මේ සමහර ඉන්ධන ආලවලින් බාල තෙල් ඒ වගේම තෙල් කලවම් කිරීම වගේ දේවල් කරනවා කියන එක පුවත්පත්වල දකින්න ලැබෙනවා. ඒවා අවම කරන්නට මම හිතන්නේ ඔය ඉන්ධනල් නියාමනය කිරීමට යම්කිසි වැඩපිළිවෙලක් සාර්ථක දියත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. නිසා විශේෂයෙන්ම කනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් ගෙන යන වැඩපිළිවෙල සාර්ථකව දියත් කරලා මේ රටේ ජනතාවට සහන සැලසන්නට ගරු ඇමතුමාටත් රාජ්‍ය ඇමතුමියටත් ඒ නිලධාරි මණ්ඩලයටත් ශක්තිය ධෛර්යය ලැබව කියන ප්‍රාර්ථනා මම මේ අවස්ථාවේ තබනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි වෙනවා කී කියා ප්‍රකාශයට පත් වුණත් මම හිතන්නේ ඉන්ධන මිලේ වැඩිවීමක් ඇති වුණ නැහැ. ජාපාන රජය බලයට පත් වුණාට පස්සේ විශාල ලෙස ඉන්ධන මිල අඩු කරන්න හේතු වුණා. ඒ තුළ ජන ජීවිතයට විශාල සහනයක් ලැබුණා. ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අමාත්‍ය මණ්ඩලයටත් අපේ ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපේ ගරු ඇමතුමාගේ බලාපොරොත්තු සඵල වේවා. විශේෂයෙන්ම තිරුකුණමල්ලි තෙල් ටැංකි පිළිබඳ විශාල ආන්දෝලනාත්මක කතා පවතිනවා. නමුත් ඒවා අවම කරගෙන ඉදිරියට යන්න ඒ කටයුතු සල්සයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ අද දවසේ කතා කරන දීවරා ජල සම්පත් අමාත්‍යාංශය පිළිබඳවත් අපි සතුටු වෙනවා. ගරු මහින්ද අමරවීර ඇමතුමත් අපේ දිලිප්‍රේදාරාජ්‍ය රාජ්‍ය ඇමතුමත් මේ අමාත්‍යාංශය කටයුතු ඒ ලේකම්තුමලත් එක්ක එකතු වෙලා බොහොම සාර්ථක දියත් කරනවා. ඒ තුළ අද මත්ස්‍ය නිෂ්පාදන වැඩි වෙලා මම හිතන්නේ අපනයන ඉහළ මට්ටමක පවතිනවා. ඒ තුළ අපිට විදේශ විනිමය ලැබෙමින් පවතිනවා. ඒවා තවත් ශක්තිමත් කරන්නට ඒ වගේම මේ රටේ ජනතාවටත් මාළු මිල සාධාරණ මිලට ලබා ගන්න යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු කියන මතක් කරන්න ඕන. විශේෂම ධීවර සංස්ථාවේද ඇති කරලා මේ රජයන් බලාපොරොත්තු වෙන්නේ ධීවර සංස්ථාව හරහා මාළු මිලක් පාලනය කරන්න. නමුත් අද ධීවර සංස්ථාව තමයි පෞද්ගලික අංශයටත් වඩා මාළු මිල වැඩිවීම කරන්නේ. ඉතින් ඒ තුළ විශේෂයෙන්ම මානවර වගේ කඳ උඩරට මේ රටේ මැද සිටින ජනතාවට මූද ආශ්‍රිතව නැති නිසා මාළු හොඳ මාළු ටිකක් කෑමට ගන්නට බැරි අවස්ථා තියෙනවා. එනිසා අපි ඉල්ලනවා විශේෂ මුලසුන ඔබන අපේ මන්ත්‍රතුමාටුණත් නුවරින් අපිටත් ඒ අවස්ථා නැති වෙනවා. ඒ නිසා එවන් අවස්ථා ධීවර සංස්ථාවාර සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට මාළු ටිකක් ලබා දෙන්න ඔබතුමාලා මේ අමාත්‍යාංශය තුලින් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා අද දවසේ අපි සියලු දෙනාම එකතු වෙලා අපේ ප්‍රාර්ථනාව ධීවර අමාත්‍යාංශය ඒ වගේම මේ අමාත්‍යාංශ තුනෙන්ම මේ රටට ජනතාවට සිතක් සැලසේවා කියන ප්‍රාර්ථනාව තබමින් මගේ වචන 12 පවසන් කරනවා. ඔබතුමාට ස්තුතියි.
බොහොම ස්තුතියි.